සුබ උදෑසනක් වේවා ආදරණීය දුවේ පුතේ. අද මම ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තු වන්නේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යන විෂයට අදාළ මුදල් පොත සහ සුළු මුදල් පොත කියන 8 වෙනි පාඩම. ඔයාලට මතක ඇති අපි ගිය සතියේ මුදල් පොතේ මූලික හැඳින්වීම කතා කළා. ඒත් එක්කම මුදල් පොත හා සම්බන්ධ අභ්‍යාස කීපයක්ම සාකච්ඡා කළා. අද අපි මුදල් පොත හා සම්බන්ධ තවත් අභ්‍යාසයක් කතා කරමු. ඔයාලා 10 වසර පෙළ පොතේ 99 වෙනි පිටුව පෙරලා ගන්න. ඒකේ තියෙන නිදසුන විසඳන ආකාරය අපි කතා කරමු. බලන්න පුතේ, ඒකේ තියෙනවා හිරුකගේ ව්‍යාපාරයේ 3:1 දිනට 5 ශේෂයන් පවතිනවා කියලා. ප්‍රාග්ධනය රුපියල් 100,000ක් තියෙනවා. නයිහිමියන් 2 දෙනෙක් සිටිනවා. එක්කෙනෙක් තමා සුරංග, එයාගේ රුපියල් 25,000ක ශේෂයක් තියෙනවා. තරංගගේ රුපියල් 15,000ක ශේෂයක් තියෙනවා. මේ නයිහිමියන් ආරම්භයේ පවතින නයිහිමි ශේෂයන් තමයි අපි මේකෙන් හඳුනාගන්නේ. ඒත් එක්කම මුදල් ගිණුමේ නැත්නම් මුදල් පොතේ රුපියල් 80,000ක ආරම්භක ශේෂයක් දැක්වෙනවා. ඒත් එක්කම නායගෙතියන් 2 දෙනෙකුගේ ශේෂයන් පෙන්වනවා. එක්කෙනෙක් මල්කා, එයාගේ රුපියල් 40,000ක ශේෂයක් තියෙනවා. අනිත් කෙනා ඉමල්කා, එයාගේ රුපියල් 20,000ක ශේෂයක් තියෙනවා. මේ ආරම්භක ප්‍රාග්ධන නහිමි නායගෙති සහ මුදල් ශේෂ අදාළ ගිණුමවල ආරම්භක ශේෂ වශයෙන් අපි වාර්තා කරන්න ඕනේ. ඊගාවට බලන්න ඔයාලා මාර්තු මාසෙ තුල සිදු මුදල් ගන්දුණු 5ක් දැක්වෙනවා කියලා ලේඛනයක තුල සඳහන් වීමක් කරනවා. අපි මේ එකිනෙක ගනුදෙනු මුදල් පොතේ වාර්තා කිරන ආකාරය ඉස්සරවම කතා කරමු. ඊළඟට අදාළ ගිණුමවල හරසා බැර වශයෙන් වාර්තා වීම කතා කරමු. 3:2 ලදුපත් අංක 65 යටතේ මල්කාගෙන් රුපියල් 8,000ක් මුදල් ලැබෙනවා. මේ පුතේ ව්‍යාපාරයේ මුදල් ලැබීමක් නිසා ව්‍යාපාරයේ වත්කම් වල වැඩිවීමක් වෙනවා. ඒ නිසා අපි මේ මුදල් ලැබීම මුදල් ගිණුමේ හරපැත්තේ වාර්තා කරන්න ඕනේ. බලන්න පිටුවංක 100 මුදල් පොතක් සඳහන් කරලා තියෙනවා. මුදල් පොතේ ආරම්භක ශේෂය 3:1 රුපියල් 80,000ක් දැක්වෙනවා. ඒ ආරම්භ ශේෂයක් නිසා වත්කම් වැඩිවීම මුල් ධර්මයේ හර කියලා අපි දන්නවා. දැන්ටමත් මුදල් ගිණුම වත්කම් ගිණුමක් වන නිසා ආරම්භක ශේෂය හර පැත්තේ වාර්තා කරන්න ඕනේ. 3:1 ආරම්භ ශේෂය වාර්තා කළ පසු 3:2 දිනේ යටතේ ලදුපත් අංක 65 සහ විස්තරය තුල මල්කා කියලා සඳහන් වෙනවා. මේ මුදල් ලැබීමක් වන නිසා වත්කම් වැඩිවීම හර කියන මූලධර්මයේ පදනම් කරගෙන මුදල් පොතේ හර පැත්තේ රුපියල් 8,000 වාර්තා කරන්න ඕනේ. ඊළඟට බලන්න අපව පිටුවංක 99. ඒකේ දෙවෙනි ගනුදෙනුවේ සඳහන් කරන 3:5 කියන දිනේ 3:5 වවුචර් අංක 40 යටතේ වවුචර් අංක කියන එකෙන් අදහස් කරන්නේ මුදල් ගෙවීමක් සිදුවීම මේ පෙන්වු කිරීමක් කරන නිසා. එම නිසා අපි මුදල් ගෙවීම මුදල් ගිණුමේ බැරපැත්තේ වාර්තා කරන්න ඕනේ. අත්පිට ගැනුම් රුපියල් 35,000ක් තමයි සඳහන් කරන්නේ. මේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කමේ අඩුවීමක් නියෝජනය කරන නිසා අපි මුදල් ගිණුමේ බැරපැත්තේ මෙම රුපියල් 35,000ක අත්පිට ගැනුම් වාර්තා කරන්න ඕනේ. පිටුවංක 100 සඳහන් කරලා තියෙන අපිට බලන්න තියෙන මුදල් ගිණුමේ 3:5 බැරපැති දිනේ වාර්තා කරන්න ඕනේ. වවුචර් අංක තීරුවේ අංක 40 වාර්තා කරන්න ඕනේ. විස්තරයේ තීරුවේ ගැනුම් කියලා සඳහන් කරන්න ඕනේ. අපි අත්පිට ගැනුම් කියලා වාර්තා කිරීමක් කරන්නේ නැහැ. ඒට හේතුව අපි මේ විදුණු කතා කරලා තියෙනවා ව්‍යාපාරයේ ණයට ගැනුම් සහ මුදල්ට ගැනුම් වාර්තා කරන එක් ගිණුමක. අපි ඒ ගිණුම නම් කරන්නේ ගැනුම් ගිණුම කියලා. ගැනුම් ගිණුම කියලා රුපියල් 35,000ක් බැර කරලා තියෙනවා ව්‍යාපාරයේ මුදල් වත්කම අඩුවන නිසා. ඊළඟට 3:8 වවුචර් අංක 41 යටතේ සුරංගට රුපියල් 6,000ක ගෙවීමක් කරලා තියෙනවා. සුරංග කියන්නේ ව්‍යාපාරයේ නයිහිමියෙක්. නයිහිමියන්ට මුදල් ගෙවීමක් සිදු වෙද්දී ව්‍යාපාරයේ මුදල් අඩුවීමක් සිදු වෙනවා. බලන්න ඔයාලා පිටු අංක 100 තියෙන මුදල් ගිණුමේ බැරපැත්තේ මෙම ගණඳුනුව සඳහන් කරලා තියෙනවා. දිනය 3.8 වවුචර් අංක 41 විස්තරයේ తీරුවේ නයිහිමියාගේ නම සඳහන් කරනවා සුරංග කියලා. වටිනාකම తీරුවේ රුපියල් 6000 සඳහන් කරනවා. ඊළඟට 3.10 ලදුපත් අංක 66 යටතේ ඉමල්කාගෙන් රුපියල් 12000ක ණය වෙනුවෙන් මුදල් ලැබීමේදී 5% වට්ටමක් ලබා දීලා තියෙනවා. මෙය ව්‍යාපාරයේ මුදල් ලැබීමක් තුලින් ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වීම පදනම් කරගෙන මෙම මුදල් ලැබීම මුදල් ගිණුමේ හරපැති වාර්තා කරන්න ඕනේ. ඔයාලගේ මුදල් ගිණුමේ හරපැති දිනයේ සඳහන් කරනවා 3.10 ලදුපත් අංක 66 සඳහන් කරනවා ලදුපත් අංක తీරුවේ. ඒත් එක්කම විස්තරේ తీරුවේ මුදල් ලැබෙන්නේ ඉමල්කාගෙන් කියලා සඳහන් කරනවා. එය ව්‍යාපාරයේ ණයගැති මුදල් ලැබීමක්. මුදල් ලැබීමේදී 5% වට්ටමක් ලබා දෙන නිසා රුපියල් 12000ට අදාළ වට්ටම ගන්න කල යුතුය. 12000ට 5% වට්ටමක් ලැබෙනවා කියන්නේ රුපියල් 600ක වට්ටමක් අපි ලබා දීම කරනවා ව්‍යාපාරය විසින්. එම නිසා හරපැත්තේ සඳහන් වට්ටම් තීරුව අපි ගිය සතියේ කතා කළා. අපි හඳුනාගත්තා දුන් වට්ටම් තීරුව කියලා. දුන් වට්ටම් තීරුව රුපියල් 600ක් වාර්තා කරන්න ඕනේ. ඒ සමගම මුදල් තීරුවේ ලැබෙන මුදල වට්ටම අඩු කළ පසු ලැබෙන 11400 වාර්තා කරන්න ඕනේ. ඊළඟට 3.12 තරංගට වවුචර් අංක 42 යටතේ රුපියල් 10000ක ණය පියවීමේදී ණය ගෙවීමේදී 108ක වට්ටමක් ලැබිලා තියෙනවා කියලා සඳහන් කරනවා. ව්‍යාපාරයේ තරංග කියන්නේ නහිමියෙකුට මුදල් ගෙවීමේදී ලැබෙන වට්ටම් අපි ලද වට්ටම් ලෙස හඳුනාගන්නේ. රුපියල් 10000ට 108ක් කියන්නේ ඒ රුපියල් 800ක් වෙනවා. මෙම 800 ලද වට්ටමක් වශයෙන් අපි මුදල් ගිණුමේ බැරපැත්තේ වාර්තා කරන්න ඕනේ. මුදල් ගිණුම බැරපැත්තේ මුදල් ගෙවන දිනේ සඳහන් කරන්නේ 3.12 ලෙස. 3.12 වවුචර් අංක 42 යටතේ තරංගට මුදල් ගෙවීමක් සිදු වෙනවා. තරංගයෙන් ලැබෙන වට්ටම රුපියල් 800ක් වන නිසා ලද වට්ටම් తీරුවේ, එසේ නැත්නම් බැරපැත්තේ සඳහන් වට්ටම් తీරුවේ රුපියල් 800 වාර්තා කරන්න ඕනේ. රුපියල් 10000ක මුදල් ගෙවීමක් සිදු වෙන්නේ නැහැ. රුපියල් 10000ක ණය ගෙවීමක් තමයි මේ ගාන තුල කතා කරන්නේ. 10000ක ණය ගෙවීමේදී රුපියල් 800ක වට්ටමක් ලැබෙනවා නම් ණය හිමියන්ට ව්‍යාපාරයේ ගෙවී යුතු වන්නේ රුපියල් 9200ක් පමණයි. එම නිසා මුදල් తీරුවේ රුපියල් 9200 වාර්තා කරන්න ඕනේ. ඊළඟ ගණඳුනුව සිදු වෙන්නේ 3.15 ලදුපත් අංක 67 යටතේ විකුණුම් වලින් රුපියල් 16000ක චෙක් පතක් ලැබෙනවා. ව්‍යාපාරයේ ණයගැතියන්ගෙන් හරි විකුණුම් වලින් හරි මුදල් ලැබීමක් සිදු වෙනවා නම් ඒ මුදල් ගිණුමේ අපි හරපැත්තේ වාර්තා කරනවා වත්කම් වැඩිවීමක් වශයෙන්. ව්‍යාපාරයේ විකුණුම් චෙක්පත් වලින්ද සිදු වෙන්න පුළුවන්. එසේම ණයගැතියන් මුදල් ගෙවීමේදී මුදල් වෙනුවට චෙක්පත් භාවිතා කරන්නත් පුළුවන්. අපි මුදල් සහ චෙක්පත් වලින් සිදුවන සියලු ලැබීම් මුදල් ගිණුමේ තමයි වාර්තා කරන්න ඕනේ. චෙක්පත් පළමු අවස්ථාවේ ව්‍යාපාර ලැබෙනවා. එම නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කමේ වැඩිවීමක් සිදු කරන්න ඕනේ. මෙම චෙක්පත් බැංකුගත කිරීමක් වෙනවා නම් ඒ කියන්නේ මේ ලැබෙන චෙක්පත් බැංකුවට අපි තැන්පතු වශයෙන් යොමු කිරීමක් සිදු වෙනවා නම් පමණයි ව්‍යාපාරයේ බැංකු ගිණුමක් භාවිතා කරන්න ඕනේ. බලන්න ආපහු 3.15 ලදුපත් අංක 67 යටතේ විකුණුම් වලින් රුපියල් 16000ක චෙක්පතක් ලැබෙනවා. මේ ව්‍යාපාරයේ මුදල් ලැබීමක් ලෙස සලකා මුදල් ගිණුමේ හරපැත්තේ වාර්තා කරන්න ඕනේ. 3.15 ලදුපත් අංක 67 විස්තරේ తీරුවේ විකුණුම් කියලා සඳහන් කරන්න ඕනේ. විකුණුම් වෙරිමි තමයි මේ චෙක්පත ලැබෙන්නේ. ඒ වගේම මුදල් තීරුවේ ලැබෙන වටිනාකම රුපියල් 16000 සඳහන් කරන්න ඕනේ. 3.18 බලන්න. 3.18 ලදුපත් අංක 68 යටතේ මල්කාගෙන් මුදල් ලැබීමක් සිදු වෙනවා. ලැබුණ මුදල රුපියල් 6650ක් වූ අතර අඩුකල වට්ටම රුපියල් 350ක් ලෙස සඳහන් කරනවා. මෙම මුදල් ලැබීමයි දුන් වට්ටම ව්‍යාපාරිසින් ලබා දෙන දුන් වට්ටමත් මුදල් ගිණුමේ වාර්තා කරන්න ඕනේ. මේ මුදල් ලැබීමක් වත්කම වැඩිවීමක් වන නිසා හරපැත්තේ 3.18 දිනේ තීරුවේ සඳහන් කළ යුතුයි. ලදුපත් අංක 68 ලබා දී තිබෙන නිසා ලදුපත් අංක තීරුවේ අංක 68 වාර්තා කරන්න ඕනේ. එසේම විස්තරේ තීරුවේ මල්කා ලෙස සඳහන් කළ යුතුයි. දුන් වට්ටම රුපියල් 350ක් වන නිසා දුන් වට්ටම් තීරුවේ රුපියල් 350 වාර්තා කරන්න ඕනේ. එසේම වට්ටම් අඩු කළ පසු ලැබෙන වටිනාකම 6650ක් වන නිසා හරපැත්තේ මුදල් තීරුවේ එම වටිනාකම සඳහන් කරන්න ඕනේ. ඊළඟට 3.20 ගණඳුනු අපි බලමු. වවුචර් අංක 43 යටතේ සුරංගට රුපියල් 8000ක ණය ගෙවීමේදී අඩු කළ වට්ටම රුපියල් 400ක් වෙනවා. මේ ව්‍යාපාරයේ මුදල් අඩුවීමක්, මුදල් වැඩිවීමකින් අදහස් කරන්නේ වත්කම් අඩුවීමක්. එම නිසා මුදල් ගිමේ බැරපැත්තේ 3.20 දිනේ සඳහන් කළ යුතුයි. වවුචර් අංක 43 ලබා දීලා තියෙනවා. ඒ නිසා වවුචර් අංක තීරුවේ 43 සඳහන් කරන්න ඕනේ. විස්තරේ තීරුවේ සුරංග කියන නාහිමියට ගෙවන නිසා සුරංග කියන නම සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම රුපියල් 400ක වට්ටමක් දෙනවා. ඒ වට්ටම අපි ලද වට්ටමක් ලෙස සලකා ලද වට්ටම් තීරුවේ, එසේ නැත්නම් බැරපැත්ත තියෙන වට්ටම් තීරුවේ රුපියල් 400 සඳහන් කරන්න ඕනේ. මුදල් ගෙවීම සිදු වෙන්නේ වට්ටම අඩු කළ වටිනාකම පදනම් කරගෙන. එම නිසා රුපියල් 8000 නොව 7600 සඳහන් කළ යුතුයි. ඊළඟට අපි බලමු 3.24 ලදුපත් අංක 69 යටතේ විකුණුම් වලින් රුපියල් 6000ක මුදල්ද රුපියල් 7000ක චෙක් පද ලැබීම සඳහන් කරනවා. මෙය ව්‍යාපාරයේ මුදල් ලැබීමක්. අපි මුලින් කතා කළා චෙක් පත් ලැබීමත් මුදල් ලැබීමත් සලකන්නේ ව්‍යාපාරයේ මුදල් වල වැඩිවීමක් වශයෙන්. එම නිසා මුදල් ගිණුමේ හරපැත්තේ දිනේ තීරුවේ මෙම ලැබීමට අදාළ දිනය වන 3.24 සඳහන් කළ යුතුයි. ලදුපත් අංක 64 සඳහන් කළ යුතුයි. විස්තරේ තීරුවේ විකුණුම් ලෙස රුපියල් 6000ක් සහ විකුණුම් ලෙස චෙක්පත් කියලා 7000ක් වාර්තා කරලා තියෙනවා. අපිට මේ දෙකම මුදල් ගිණුමේ හරපැත්තේ විකුම් ලෙසද වාර්තා කරන්න පුළුවන්. විකුම් ලෙස වාර්තා කරනවා නම් වටිනාකම 6000යි 7000යි එකතු කරලා රුපියල් 13000 වාර්තා කරන්න ඕනේ. බලමු අපි 3.29 සඳහන් කළ තියෙන අවසාන ගණදෙනුව. ලදුපත් අංක 70 යටතේ අමතර ප්‍රාදන ලෙස හිරුකි රුපියල් 20000ක් ව්‍යාපාරය ඉදලා තියෙනවා. මේ ව්‍යාපාරයේ මුදල් වැඩිවීමක් මෙර සම්බන්ධයෙන් ව්‍යාපාරයේ අයිතිකරු මේ අපි සලකන්නේ අමතර ප්‍රාග්ධනයක් වශයෙන්. අමතර ප්‍රාග්ධනික අපි කතා කරන්නේ ආරම්භක ප්‍රාග්ධනයක් පවතින නිසා මේ අතරමැද යෙදෙන මුදලත් අයිතිකරුට අයිති වෙන හිමිකමක්, එසේ නැත්නම් ප්‍රාග්ධනයේ වැඩිවීමක්. මේ ව්‍යාපාර මුදල් ගලා ඒමක් වන නිසා මුදල් ගිණීමේ හරපැත්තේ සඳහන් කරන්න ඕනේ. 3.29 හරපැති දින ඉතිරි වාර්තා කළ යුතුයි. ලදුපත් අංක තීරුවේ අංක 70 වාර්තා කරන්න ඕනේ. විස්තරේ තීරුවේ ප්‍රාග්ධනය යන සඳහන් කළ යුතුයි. අපි අමතර ප්‍රාග්ධනය කියලා වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒට හේතු වන්නේ අමතර ප්‍රාග්ධනය කියලා ගිණුමක් නොමැති නිසා. ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂය සහ අතරමැද යෙදෙන අමතර ප්‍රාග්ධනයේ සියල්ල එක් ගිණුමක වාර්තා කරන්නේ එය ප්‍රාග්ධන ගිණුම පමණයි. එම නිසා අමතර ප්‍රාග්ධනය කියලා විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු මෙම ගණිදුණු අවසානයේ මුදල් පොත තුලනය කරන්නේ කොහොමද කියලා. ඉස්සරොම් බලන්න හරපැත්තේ දුන් වට්ටම් තීරුවේ එකතු අරන් තියෙනවා රුපියල් 950ක්. රුපියල් 600ක ඉමල්කා සඳහා දුන් වට්ටම සහ මල්කා සඳහා රුපියල් 350ක් දුන් වට්ටමේ එකතුවක් ලෙස රුපියල් 950 සඳහන් කරන්න පුළුවන්. ඊළඟට බැරපැත්තේ ලද වට්ටම් තීරුවක් තියෙනවා. ලද වට්ටම් තීරුවේ තරංග විසින් ලබා දුන් රුපියල් 800ක ලද වට්ටම සහ සුරංග විසින් ලබා දුන් රුපියල් 400ක ලද වට්ටම සඳහන් වෙනවා. මේ දෙකේ එකතුව ලෙස රුපියල් 1200ක් අරගෙන තියෙනවා. ඊළඟට මුදල් ගිණුම තුලනය කිරීම කළා තියෙනවා. මුදල් ගිණුමක හැමදාම පවතින්නේ වැඩි ශේෂය වශයෙන් හර ශේෂය. එම නිසා හරපැත් එකතුව අරගෙන තියෙනවා. හරපැත් එකතුව 155,050ක් වෙලා තියෙනවා. එම වැඩි වටිනාකම බැරපැත්තේ ඉසේ නැත්නම් අඩුපැත්තේ සඳහන් කරන්න ඕනේ අපි 155,050. ඉන්පසු වෙනස අවසාන ශේෂය වශයෙන් ඉදිරිය සහ පහළ ගෙන යාම කළ යුතුයි. එම නිසා බැරපැත්තේ ශේෂය පහළට ගෙන ගියා කියලා රුපියල් 97,250ක් සඳහන් වෙනවා. එසේම ඊළඟ කාල පරිච්ඡේදය තුල ඒ කියන්නේ 4 වෙනි මාසයේ පළවෙනිදා මේ ශේෂය ඉදිරිය ගෙනල් තියෙනවා 97,250ක්. අපි ගිණුම් වල වාර්තා කිරීම සහ තුලනය කිරීම මේ විදිහින් කතා කරලා තියෙනවා. අපි ඊළඟට බලමු මෙම ගණුදෙනු අනිකුත් ගිණුම වල වාර්තා කරන්නේ කොහොමද කියලා. ප්‍රාග්ධන ගිණුමේ වාර්තා කරන්න ඕනේ ආරම්භක ශේෂය. ආරම්භ ශේෂය සඳහන් කරන්නේ 3.1 මාර්තු මාසයේ පළවෙනිදා. ආරම්භක ශේෂය බැරපැත්තේ වාර්තා කළ යුතුයි. ඒට හේතුව ප්‍රාග්ධන ගිණුම කියන්නේ හිමිකම් ගිණුමක්. හිමිකම් වැඩිවීම බැරවන නිසා හිමිකම් වැඩිවීම මූලධර්මයේ බැරවීම වන නිසා අපි ප්‍රාග්ධන ගිණුමේ ආරම්භ ශේෂය බැරපැත්තේ වාර්තා කරන්න ඕනේ. ඒ අභ්‍යාසය ලබා දීලා තියෙනවා රුපියල් 100,000 කියලා. ඒ නිසා ප්‍රාග්ධන ගිණුම බැරපැත්තේ මුලින්ම ආරම්භ ශේෂය වාර්තා කරන්න ඕනේ. ඊළඟට 3.29 අමතර ප්‍රාග්ධනයේ වශයෙන් අතරමැද ප්‍රාග්ධනයේ වශයෙන් රුපියල් 20,000ක් ලැබිලා තියෙනවා. ඒ අපි මුදල් ගිණුමේ සඳහන් කරන ආකාරය කතා කළා. දැන් ප්‍රාග්ධන ගිණුමේ එම වටිනාකම බැරපැත්තේ වාර්තා කළ යුතුයි. දිනේ 3.29 විස්තරේ తీරුවේ මෙම ගණුදෙනු වාර්තා කළ මුදල් ගිණුම ගැන සඳහන් කරන්න ඕනේ. එම නිසා මුදල් ලෙස සඳහන් කර බැර වටිනාකම් తీරුවේ බැරපැති සඳහා වටිනාකම් తీරුවේ රුපියා 20,000 වාර්තා කරලා තියෙනවා. ඊළඟට දුන් වට්ටම් ගිණුමක් නිර්මාණය කරලා තියෙනවා. දුන් වට්ටම් ගිණුම අපි අවසාන වශයෙන් වාර්තා කිරීම කරන්න ඕනේ ගිණුමක්. එම නිසා දුන් වට්ටම් ගිණුමේ සමස්ත දුන් වට්ටම් වල එකතුව රුපියල් 950 හර කරලා තියෙනවා. දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. දුන් වට්ටම් වැඩි වීමෙන් අදහස් කරන වියදම් වැඩි වීම. එම නිසා වියදම් මූලධර්මයේ පදනම් කරගෙන දුන් වට්ටම් ගිණුම හර පැත්තේ රුපියල් 950ක් වාර්තා කරලා තියෙනවා. දිනේ ලෙස අපි ගත යුත්තේ මාසයේ අවසාන දිනේ 3.31 විස්තරය తీරුවේ ණය ගැතියන් දෙන්නෙක් වෙනුවෙන් දුන්නට්ටම් තියෙන නිසා පොදුවේ අපි ණය ගැති කියලා නැත්නම් ණය ගැති ගිණුම කියලා වාර්තා කරන්න ඕනේ. ඊළඟට අපි බලමු මල්කාගේ එයා ණය ගැතියෙක් ව්‍යාපාරේ මල්කාගේ ගිණුමේ කොහොමද මෙමෙ තොරතුරු වාර්තා කරන්න කියලා. ණය ගැතියෙක් වත්කමක් වුන නිසා එයාගේ ආරම්භ ශේෂය හරපැත්තේ වාර්තා කරන්න ඕනේ. එය 3.1 දිනේ අර්ථේ ශේෂය ඉදිරියගෙන ගියා. එසේ නැත්නම් ශේෂය කියලා රුපියල් 30,000 සඳහන් කරන්න පුළුවන්. ඊළඟට මෙම ණය ගැතියා විසින් 3.2 මුදල් ගෙවීමක් සිදු කරනවා. එම වටිනාකම මුදල් කියන්නේ මුදල් ලැබීමක් කියන්නේ ව්‍යාපාරයේ ණය ගැති කියන වචකමේ අඩුවීමක් සහ මුදල් කියන වචකමේ වැඩිවීමක්. එම නිසා මුදල් ගෙවීමට මේ වටිනා අපි කලින් හර කළා. කලින් අවස්ථාවේ හර කළා. දැන් කළේත්තේ මල්කාය ගිණුමට එම වටිනාකම බැර කිරීම. මුදල් ලැබීම සිදුවෙන්නේ 3.2. එම නිසා මල්කාය ගිණුමේ බැරපැති 3.2 වාර්තා කළ යුතුයි. විස්තරය తీරුවේ මුදල් යන සඳහන් කළ යුතුයි. වටිනාකම් తీරුවේ රුපියල් 8,000 වාර්තා කරන්න ඕනේ. ඊළඟට මෙම ණය ගැතියා විසින් නැවත මුදල් ගෙවීමක් සිදු කරනවා ව්‍යාපාරට. එම දිනේ වන්නේ 3.18. 3.18 මුදල් ලැබීමේදී රුපියල් 350ක වට්ටමක් ව්‍යාපාර විසින් මෙම ණය ගැතියට ලබා දීමක් සිදු කරනවා. අපි ණය ගැති ගිණුමේ ලැබෙන මුදල සහ දුන් වට්ටම වෙන වෙන වාර්තා කරන්න ඕනේ. එම නිසා බැරපැත්තේ 3.18 මුදල් ලෙස 6650ක්ද 3.18 දින යටතේම එකම දිනයක් මේ ගනුදෙනු සිදු වෙන්නේ එම දිනෙම භාවිතා කර දුන්වට්ටම් කියලා රුපියල් 350ක් සඳහන් කරන්න ඕනේ. ඊළඟට අපි බලමු ඉමල්කගේ එසේ නැත්නම් නයගෙතියගේ ගිනුම කොහමද හදලා තියෙන්නේ කියලා. ඉමල්කා ව්‍යාපාරයේ වත්කමක් වන නිසා එයාගේ ආරම්භක ශේෂය 3.1 දිනේ අර්ථේ හරපැත්තේ රුපියල් 20000ක් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම බැරපැත්තේ 3.10 එයා මුදල් ගෙවීමක් සිදු කරන නිසා මුදල් කියලා 11400ක් සඳහන් කරනවා. ඒ දිනේම පදනම් කරගෙන 3.10 දුන්වට්ටම් කියලා රුපියල් 600ක් වාර්තා කරනවා. ඔයාලට බලන්න පුළුවන් මුදල් ගිනිමේ හරපැත්තේ 3.10 දිනේ අර්ථේ ඉමල්කාගෙන් ලැබෙන මුදල 11400 සහ දුන්වට්ටම 600 සඳහන් කරලා තියෙනවා. එම වටිනාකම් දෙකම වෙන වෙනම ඒ දිනේ අර්ථේම අපි බැරපැත්තේ සඳහන් කරන්න ඕනේ. අපි බලමු ලදවට්ටම් ගිනිමේ කොහොමද කාලයට අදාළ ලදවට්ටම් වල වටිනාකම වාර්තා කරලා තියෙන්නේ කියලා. ලදවට්ටම් කියන්නේ ව්‍යාපාරයේ ආදායමක්. මේ ගාන තුල ලදවට්ටම් වෙනුවෙන් වටිනාකම් දෙකක් සඳහන් කරනවා. එක් වටිනාකම රුපියල් 800, අනිත් වටිනාකම 400. මෙම වටිනාකම් දෙකම එකතු කරලා කාලය අවසානයේ, ඒ කියන්නේ 3.31 ලදවට්ටම් ගිනුමේ තනි වටිනාකමක් වශයෙන් බැර කරන්න ඕනේ. නයිහිමියන් දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා අපි පොදුවේ නයිහිමි ගිනුම ලෙස බැරපැත්තේ 1200 වාර්තා කරන්න ඕනේ. අපි ඊළඟට බලමු ගැනුම් එසේ නැත්නම් අත්පිට ගැනුම් 3.5 සිදුවෙන රුපියල් 35000ක් පදනම් කරගෙන එම වටිනාකම ගැනුම් ගිනුමේ 3.5 දිනේ යටතේ අපි හරපැත්තේ වටිනාකම සඳහන් කරන්න ඕනේ. ඒට හේතුව ගැනුම් කියන ව්‍යාපාරයේ ප්‍රධාන වියදම වියදම් වැඩිවීම හර වන නිසා හරපැත්තේ වාර්තා කිරීම කරන්න ඕනේ. ඊළඟට අපි බලමු සුරංගයේ ගිනිමේ තොරතුරු වාර්තා කරන කොහොමද කියලා. සුරංග කියන්නේ ව්‍යාපාරයේ නහිමියෙක්. නහිමි වැඩිවීම කියන්නේ වගකීම් වැඩිවීම. වගකීම් වැඩිවීම බැරවන නිසා ආරම්භක ශේෂය බැරපැත්තේ රුපියල් 25000 වාර්තා කරන්න ඕනේ. මෙම නහිමියා වෙනුවෙන් ව්‍යාපාරයේ 3.8 මුදල් ගෙවීමක් සිදු වෙනවා. එම වටිනාකම රුපියල් 6000යි. එම වටිනාකම සුරංගගේ වගකීම් අඩුවීමක් වශයෙන් එසේ නැත්නම් අහිමි වගකීම් අඩුවීමක් වශයෙන් හරපැත්තේ සඳහන් කරන්න ඕනේ. මුදල් ගෙවීම සිදු වෙන්නේ 3.8. ඒ නිසා දිනේ තීරුවේ 3.8 සඳහන් කරන්න ඕනේ. විස්තරේ තීරුවේ මුදල් යන සඳහන් කළ යුතුයි. වටිනාකම තීරුවේ රුපියල් 6000 සඳහන් කරන්න ඕනේ. ඊළඟට මුදල් ගෙවීමක් සිදුවනවා ව්‍යාපාරයේ සුරංගට 3.20 වෙනි දින. එම වටිනාකම 7600ක් සහ ඒ ගෙවීම තුලින් ලැබෙන වට්ටම රුපියල් 400ක් වෙනවා. අපි ඒ දිනේම පදනම් කරගෙන මෙම ලද වට්ටම සහ මුදා ගෙවීම සඳහන් කරන්න ඕනේ. දිනේ තීරුවේ 3.20 සඳහන් කරනවා. ගෙවන මුදල රුපියල් 7600 සඳහන් කරන්න ඕනේ. එසේම ලැබෙන වට්ටම ලද වට්ටම රුපියල් 400 සඳහන් කරන්න ඕනේ. අපි ඊගාට බලමු නයිහිමියෙක් වෙන තරංගයේ ගිනුම කොහොමද හදලා තියෙන්නේ කියලා. එයාගේ ආරම්භ ශේෂය රුපියල් 15000යි. එය වගකීම් වැඩිවීම පදනම් කරගෙන බැරපැත්තේ ආරම්භ ශේෂය වශයෙන් රුපියල් 15000 සඳහන් කරන්න ඕනේ. 3.12 නයිහිමි තරංගට මුදා ගෙවීමක් සිදු කරනවා. එම ගෙවන වටිනාකම වගකීම් අඩුවීම පදනම් කරගෙන හරපැත්තේ මුදල් ලෙස 9200 සහ ලැබෙන වට්ටම එම දිනේම පදනම් කරගෙන හරපැත්තේ රුපියල් 800 ලෙස සඳහන් කරලා තියෙනවා. මෙම ගෙවීම තුලින් සහ ලද වට්ටම් තුලින් ව්‍යාපාරයේ නහිමි අඩුවීමක් සිදු වෙනවා. අපි අවසානට සකස් කරලා තියෙන විකුණු ගිනුම බලමු. එම ගිනුමේ බැරපැත්තේ 3.15 මුදල් කියලා රුපියල් 16000ක් සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ 3.15 මුදලට විකිණීමක් සිදු කරා කියන එක. මුදලට විකිණීමේදී ලැබෙන රුපියල් 16000 මුදල් ගිණුමට හර වෙනවා විකුණු ගිණුමට බැර වෙනවා. ඊළඟට 3.24 මුදල් කියලා රුපියල් 13000ක් බැර කරලා තියෙනවා. එයින් අදහස් කරන්නේ 3.24 විකුණු වලින් රුපියල් 13000ක් ලැබිලා තියෙනවා කියන එක. ලැබෙන මුදල මුදල් ගිණුමට වත්කම් වැඩිවීම පදනම් කරගෙන හර කරනවා. ආදායම් වැඩිවීම පදනම් කරගෙන විකුණු ගිණුමට බැර කරන්න ඕනේ. අපි ඊගාවට බලමු 102 වෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකම් 3. මෙම ක්‍රියාකාරකමේ 7.1 දිනට පවතින ශේෂයන් සඳහන් කරනවා. මුදා ශේෂ රුපියල් 70000ක් තියෙනවා. ණයගැති ශේෂයන් දෙකක් තියෙනවා. හසල සහ රවිෂ කියලා. හසලගේ ගිණුමේ රුපියල් 22000ක ශේෂයක් සහ රවිෂේ ගිණුමේ රුපියල් 24000ක ශේෂයක් පවතිනවා. ව්‍යාපාරයේ දැනට පවතින ප්‍රාග්ධන ශේෂය රුපියල් 75000යි. නහිමියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ රුපියල් 25000ක සහ 20000ක ශේෂයක් දැක්වෙනවා. ඊළඟට ජූලි මාසයේ සිදු ගනුදෙනු පහක් දැක්වෙනවා කියලා සඳහන් කරනවා. 7.3 සිට 7.28 දක්වා ගනුදෙනු සිදු වෙලා තියෙනවා. අපෙන් අහන්නේ අවශ්‍ය වන්නේ වට්ටම් තීරු සහිත මුදා පොතක් පිළියෙල කර 7.31 දිනට ගිණුම් තුලනය කරන්න කියලා කියනවා. ඒත් එක්කම මුදා පොතේ සටහන් කළ ගනුදෙනු අනිකුත් ගිණුම් වලට පිටපත් කරන්න කියලාත් කියනවා. අපි කතා කරපු නිදසුන් වල මේ ගාන හැදීම සඳහා අවශ්‍ය හැම තොරතුරක්ම සඳහන් වෙනවා. ආරම්භ ශේෂ ටික අදාළ ගිණුම් වල වාර්තා කරන්න ඕනේ. මුදල් ගිණුමක් අපි මුලින්ම රූල් කරන නිසා මුදල් ගිණුමේ හරපැත්තේ දිනේ තීරුවේ අපි 7.1 වාර්තා කරන්න ඕනේ. විස්තරේ තීරුවේ ශේෂය කියලා වාර්තා කරන්න ඕනේ. එසේම වටිනාකම තීරුවේ 70000 වාර්තා කරන්න ඕනේ. ඊළඟට මේ ණයගැති ගිණුම් වල ආරම්භ ශේෂයන් අදාළ ණයගැතියන්ගේ නමින් ගිණුම් සකස් කරලා ඒ ගිණුම් වල වත්කම් වැඩිවීම හරවීම පදනම් කරගෙන හරපැත්තේ වාර්තා කරන්න ඕනේ. හසලේ ගිණුමේ රුපියල් 22000ක හර ශේෂයක් සහ රවිෂේ ගිණුමේ රුපියල් 24000ක හර ශේෂයක් පෙන්නුම් කරන්න ඕනේ. ඊළඟට ප්‍රාග්ධන ගිණුමක් පිළියෙල කරලා ඒ ගිණුමේ බැරපැත්තේ දිනේ තිරුවේ 7.1 සහ විස්තරේ තිරුවේ ශේෂයද වටිනාකම තිරුවේ 75000ද 75000ද වාර්තා කරන්න ඕනේ. ඊළඟට නහිමි ගිණුම් දෙකක් පිළියෙල කරන්න ඕනේ. එම නහිමි ගිණුම් නම් කරලා ඒ නහිමි ගිණුම් වල බැරපැත්තේ දිනේ තිරුවේ 7.1 සහ විස්තරේ තිරුවේ ශේෂය යන්නද වටිනාකම් තීරුව වල බැරපැත්තේ රුපියල් 25000 සහ 20000 වාර්තා කරන්න ඕනේ. ඊළඟට අපි බලමු 7.3 ගනුදෙනුව මොකද්ද කියලා. 7.3 අත්පිට ගැනුම් රුපියල් 28000ක් තියෙනවා. මෙම වටිනාකම මුදල් ගිණුමට බැර කිරීමක් කරන්න ඕනේ. ඒත් සමගම ගැනුම් ගිණුමක් අලුතෙන් පිළියෙල කරලා ඒ ගිණුමට හර කරන්න ඕනේ. අත්පිට ගැනුම් ලෙසේ නම් කරන්න අපිට හැකියාවක් නෑ. අපි එක නම් කරන්නේ ගැනුම් ගිණුම කියලා. ගැනුම් ගිණුමක් හර වෙනවා. ඒත් එක මුදල් ගිණුම බැර වෙනවා. 7.8 හසලගේ මුදල් ලැබෙනවා. මුදල් ලැබීමක් සිදු වෙද්දී ව්‍යාපාරයේ මුදල් ගිණුම හර කරන්න ඕනේ රුපියල් 7000. එසේම මේ ණයගැති ගිණුම ණයගැති කියන වචකම අඩුවීම් පදනම් කරගෙන බැර කරන්න ඕනේ. ඊළඟට 7.12 අත්පිට විකුණුම් වලින් රුපියල් 12000ක් ලැබෙනවා. මෙම වටිනාකම මුදල් ලැබීමක් වන නිසා මුදල් ගිණුමට හර කරන්න ඕනේ රුපියල් 12000ක්, විකුණු ගිණුමට බැර කරන්න ඕනේ රුපියල් 12000. විකුණු ගිණුම අත්පිට විකුණුම් ලෙස නම් කළ නොහැකි. අපි ණයට විකුණුම් සහ අත්පිට විකුණුම් දෙකම වාර්තා කරන එකම ගිණුමක. එම නිසා අපි ඒ ගිණුම විකුණු ගිණුම කියලා තමයි හඳුන්වන්නේ. විකුණු ගිණුමට 12000 බැර කිරීම හා මුදල් ගිණුමට හර කිරීම කරන්න ඕනේ. 7.16 ණය හිමියෙක් වන කවුමුදීට රුපියල් 8000ක ණය පීවීමේදී 10%ක වට්ටමක් ලබා දීලා තියෙනවා. අපි මුලින්ම රුපියල් 8000ට අදාළ වට්ටම ගණනය කරන්න ඕනේ. රුපියල් 8000ට අදාළ 10%ක් කියලා කියන්නේ රුපියල් 800යි. එම නිසා අදාළ ණය හිමි ගිණුමට 7.16 ගෙවන වටිනාක වන 7200 හර කරන්න ඕනේ මුදල් කියලා ලදවට්ටම එම දිනෙම පදනම් කරගෙන 7.16 පදනම් කරගෙන ලදවට්ටම් කියන විස්තරය යටතේ රුපියල් 800 හර කරන්න ඕනේ. මෙම වටිනාකම් දෙකම මුදල් ගිනිමේ බැරපැත්තේ දිනේ තීරුවේ 7.16 ලෙසද විස්තරයේ තීරුවේ කවුමදී යන්න සඳහන් කරන්න ඕනේ නහිමියගේ නම. ඒත් එක්කම ලද වට්ටම් තීරුව රුපියල් 800 සහ මුදල් තීරුවේ 7200 සඳහන් කරන්න ඕනේ. ඊළඟට අපි බලමු 7.18 ගණඳුනුව කියන්නේ මොකද්ද කියලා. රවිෂගෙන් රුපියල් 10000ක ණය සඳහා 5%ක වට්ටමට වට්ටමක් ලබා දෙන ලදි කියලා කියනවා. මුලින්ම අපි රුපියල් 10000ේ ණය සඳහා 5%ක් ගන්න කරන්න ඕනේ. එම වටිනාකම රුපියල් 500ක් ලෙස අපිට ලැබෙනවා. රවිෂ කියන ව්‍යාපාරයේ ණයගැතියෙක්. එයා මුදල් ගෙවීමේදී රුපියල් 500ක් වට්ටමකට යටත්ව තමයි මුදල් ගෙවන්නේ. ඒ නිසා ලැබෙන මුදල රුපියල් 9500ක් වෙනවා. අපි මේ ලැබෙන රුපියල් 9500 සහ රුපියල් 500ක වට්ටම අපි හරපැත්තේ සඳහන් කරන්න ඕනේ. මේ ව්‍යාපාරයේ හරපැත්තේ සඳහන් කළ යුතු ගණදෙනුවක් දිනේ තීරුවේ 7.18 සඳහන් කරන්න ඕනේ. විස්තරේ තීරුවේ ණයගැතිය නම රවිෂ කියලා සඳහන් කරන්න ඕනේ. දුන් වට්ටම් තීරුවේ රුපියල් 500 සඳහන් කරන්න ඕනේ හරපැත්තේ තියෙන වට්ටම් තීරුවේ. එසේම වටිනාකම එහෙම නැත්නම් මුදල් තීරුවේ 9500 සඳහන් කරන්න ඕනේ. රවිෂගේ ණයගැති කිනුමේ බැරපැත්තේ දිනේ ලෙස 7.18 සඳහන් කළ යුතුයි. විස්තරයේ කොටසේ මුදල් කියලා රුපියල් 9500ක් සහ එම දිනයෙන් පදනම් කරගෙන 7.18 පදනම් කරගෙන විස්තරයේ තීරුවේ දුන් වට්ටම් කියලා සඳහන් කළා. වටිනාකම තීරුවේ රුපියල් 500 සඳහන් කරන්න ඕනේ. මේ අවසාන ප්‍රතිඵලය වන්නේ රවිෂගේ මුදල් ලැබීම මුදල් ගිණුමට හර වෙනවා, රවිෂයේ ගිණුමට බැර වෙනවා. එසේම දුන් වට්ටම නිසා ණයගැතිය අඩුවීමක් සිදුවන නිසා දුන් වට්ටම් වල වටිනාකම රවිෂයේ ගිණුම බැර කරන්න ඕනේ. 7.20 කඩකුලී ගෙවීම රුපියල් 4000ක් කියනවා. කඩකුලී ගෙවීම ව්‍යාපාරයේ වියදමක්. එම වටිනාකම කඩකුලී ගිණුමට හර කළ යුතුයි, මුදල් ගිණුමට බැර කරන්න ඕනේ. 7.25 කවුමදීට රුපියල් 8000ක ණය පීවීමේදී අඩු කළ වට්ටම රුපියල් 500යි කියනවා. මේ ගාන තුලින් අපිට කියන්නේ ගෙවන වටිනාකම රුපියල් 7500යි කියලා. මෙම ගෙවන මුදල හා වට්ටම මුදල් ගිණුමේ බැරපැත්තේ වට්ටම් තීරුවේ සහ මුදල් තීරුවේ වාර්තා කරන්න ඕනේ. ඒ වාගේම කවුමදීට ගෙවීමක් සිදුවීමේදී නහිමිව අඩුවීමක් වෙනවා. ඒ නිසා කවුමදී ගිණුමට මෙම වටිනාකම් දෙක වෙන වෙනම 7.25 දිනයත්තේ හර කරන්න ඕනේ. වට්ටම් මුදල ලද වට්ටම් ලෙසද ඊළඟ වටිනාකම 7500 මුදල් ලෙසද සඳහන් කරන්න ඕනේ. අපි බලමු 7.26 ගණඳුනුවෙන් මොකද්ද කියන්නේ කියලා. රවිෂ රුපියල් 800ක වට්ටමක් අඩු කරගෙන 7200ක් චෙක් පත්තකින් එවා තිබුණා කියලා කියනවා. මේ ව්‍යාපාරයේ මුදල් ලැබීමක් මුදල් ගිනිමේ හරපැත්තේ දිනේ තීරුවේ 7.26 සඳහන් කරන්න ඕනේ. විස්තරයේ තීරුවේ රවිෂ කියලා සඳහන් කරන්න ඕනේ. දුන් වට්ටම් තීරුවේ රුපියල් 800ද වටිනාකම තීරුවේ එසේ නැත්නම් මුදල් තීරුවේ 7200ද සඳහන් කරන්න ඕනේ. මෙම ප්‍රමාණයන් දෙකින්ම ව්‍යාපාරයේ ණයගැති රවිෂ අඩු වෙනවා. ඒ නිසා අපි රවිෂයේ ගිණුමේ බැරපැත්තේ දිනේ තීරුවේ 7.26 සඳහන් කරන්න ඕනේ. මුදල් කියලා 7200 සඳහන් කළ යුතුයි. එම දිනියම පදනම් කරගෙන 7.26 යටතේ බැරපැත්තේ දුන් වට්ටම රුපියල් 800 සඳහන් කරන්න ඕනේ. මේ අවසාන ප්‍රතිඵලය වන්නේ මෙම 7200 සහ 800න් ණයගැති වටිනාකම අඩුවීම සහ රුපියල් 7200ක මුදල් වැඩිවීමක්, ඒත් එක්කම රුපියල් 800ක දුන් වට්ටම් කියලා වියදමක් බිහිවීමයි. අපි අවසාන ගනුදෙනු බලමු 7:28 7:28 කෞමදීට රුපියල් 2000ක ණය පීවීමදී සිර පහක වට්ටමක් ලැබෙනවා කියලා කියනවා. මෙයා ණය හිමියෙක් ව්‍යාපාරයේ මුලින්ම රුපියල් 2000ට සිර පහක් ගන්නේ කරන්න ඕනේ. එම වටිනාකම රුපියල් 100ක් ලෙස අපිට ලැබෙනවා. අපි ඊළඟට මේ ණය හිමියා සඳහා ගෙවන රුපියල් 1900 සහ රුපියල් 100ක වට්ටම මුදල් ගිණුමේ බැරපැත්තේ සඳහන් කරන්න ඕනේ. මුදල් ගිණුමේ බැරපැත්තේ දිනේ තීරුවේ 7:28 සඳහන් කළ යුතුයි. විස්තරේ තීරුවේ ණය හිමියාගේ නම කවුමදී කියලා සඳහන් කරන්න ඕනේ. ලද වට්ටම් තීරුවේ රුපියල් 100 සඳහන් කළ යුතුයි. වටිනාකම තීරුවේ මුදල් තීරුවේ රුපියල් 1900 සඳහන් කරන්න ඕනේ. කවුමදීට වෙනුවෙන් අපි කවුමදී වෙනුවෙන් ගිණුමක් පිළිල කරලා තියෙනවා මේ වෙද්දී. එම ගිණුමට 7:28 දින යත්තේ ලද වට්ටම් කියලා රුපියල් 100ක්ද මුදල් කියලා 1900ක්ද හර කරන්න ඕනේ. අවසාන ප්‍රතිඵලය වන්නේ ණය හිමි කවුමදී ගිණුම රුපියල් 1900ක් මුදල් සහ රුපියල් 100ක් වට්ටම් ලෙස හරවීමයි. එම වටිනාකම් දෙක අපි මුදල් පොතේ බැරපැත්තේ වට්ටම් තීරුවේ සහ වටිනාකම තීරුවේ එසේ නැත්නම් මුදා තීරුවේ සඳහන් කරනවා. කාලය අවසානයේ අපි දුන් වට්ටම් තීරුවේ සහ ලද වට්ටම් තීරුවේ එකතුව අරගෙන එම වටිනාකම් දුන් වට්ටම් ගිණුමේ හරපැත්තේ සහ ලද වට්ටම් ගිණුමේ බැරපැත්තේ සඳහන් කරන්න ඕනේ. දුන් වට්ටම් ගිණුමට ණයගැතියන් ලෙස හරකළ යුතුයි අවසාන දිනේ පදනම් කරගෙන ලද වට්ටම් ගිණුමට ණය හිමියෝ ලෙස පදනම් කරගෙන අපි බැර කරන්න ඕනේ. මෙම ගනුදෙනු සියල්ල වාර්තා කිරීමෙන් පසු ඔබට මෙම වෙන වෙනම ගිණුම් තුලනය කිරීමක් සහ මුදල් ගිණුම ප්‍රධාන ගිණුම් තුලනය කිරීමක් කරගන්න පුළුවන්. මේ සඳහා මෙතෙක් අපි කතා කළ සාකච්ඡා කරන නිදසුන් නැවත අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. අපි ඊළඟට අලුත් මාතෘකාවක් කතා කරමු. එය සුළු මුදල් පොත කියලා තමයි අපි හඳුන්වන්නේ. ව්‍යාපාරයක සුළු මුදල් පොත කියලා කියන්නේ සාපේක්ෂව අඩු වටිනාකමකින් සිදුවන ගනුදෙනු වාර්තා කිරීම සඳහා භාවිතා කරන මූලික පොත. අපි සාපේක්ෂව අඩු වටිනාකමක් කියලා කියන්නේ අනිකුත් ව්‍යාපාරට සාපේක්ෂව එක් ව්‍යාපාරයක සුළු මුදලක් තවත් ව්‍යාපාරයක සුළු මුදලක් නොවෙන්න පුළුවන්. ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු සියල්ල බාරව කටයුතු කරන්නේ ප්‍රධාන මුදල් භාරකරු. එයා යටතේ පත් කරන සුළු මුදල් භාරකරුවෙක් යටතේ තමයි මෙම ගනුදෙනු සිදු කරන්නේ. ව්‍යාපාරික මුදල් ගනුදෙනු සඳහා දෙදෙනෙකු සිටිනවා. එක්කෙනෙක් ප්‍රධාන මුදල් භාරකරු, අපි එයා තමයි මුදල් භාරකරු කියලා කියන්නේ. එයා තමයි මුදල් ගිණුම පිළිල කරන්නේ. එයා ලබා දෙන මුදලින් සුළු මුදල් ගනුදෙනු කිරීම සඳහා තව කෙනෙක් පත් කරනවා. එයා තමයි අපි සුළු මුදල් භාරකරු කියලා පත් කරන්නේ. ව්‍යාපාරයේ සාපේක්ෂව අඩු වටිනාකම සහිත ගනුදෙනු විශාල සංඛ්‍යාවක් සිදු වෙනවා. මෙම ගනුදෙනු පාලනය කිරීම සඳහා සහ මේවා විධිමත් වාර්තා කිරීම සඳහා තමයි අපි සුළු මුදල් භාරකරුවෙක් පත් කරලා එයාට සුළු මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වගකීම බාර දෙන්නේ. මෙම සුළු මුදල් භාරකරු කළ යුත්තේ යම් කාල පරිච්ඡේදයක් සඳහා එයාට ප්‍රධාන මුදල් භාරකරු ලබා දෙන මුදල් වියදම් කරන එක. මෙම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් එයා මූලාශ්‍රලේඛන හදා ගන්න ඕනේ. ඒවා තමයි අපි සුළු මුදල් ගෙවීම් වවුචර් කියලා හඳුන්වන්නේ. මේක මූලික පොතක් වෙනවා. ඒ නිසා මූලාශ්‍රලේඛනයකුත් අනිවාර්යෙන් ඒ වෙනුවෙන් වෙන් කරන්න ඕනේ. ඒ තමයි අපි සුළු මුදල් වවුචර් කියලා කියන්නේ. ඊළඟට අපි බලමු සුළු මුදල් අග්‍රිමය කියන්නේ මොකක්ද කියලා. ප්‍රධාන මුදල් භාරකරු සුළු මුදල් භාරකරුට ව්‍යාපාරයේ සුළු මුදල් වියදම් සඳහා නිශ්චිත කාලයක් සඳහා ලබා දෙන එකවර ලබා දෙන මුදල් තමයි සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ. ඒ ලබා දෙන මුදල අදාළ කාලය තුල වියදම් කිරීම සුළු මුදල් භාරකරුගේ වගකීමක් වෙනවා. ඊළඟට අපි බලමු සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකක්ද කියලා. සුළු මුදල් බාරකවුට යම් කාලය සඳහා මුදල් ලබා දීමක් සිදු වෙද්දී ඔහු ඒ මුදල සුළු මුදල් වියදම් සඳහා යෙදවීමක් කරනවා. කාලය අවසානයේදී සුළු මුදල් බාරකරු සතු යම් මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒ මුදල ඊගාව කාල පරිච්ඡේද සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. එම අඩුව එයාට අවශ්‍ය ඉතුරු මුදල් ප්‍රමාණය ලබා දීම තමයි අපි කියන්නේ සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණ කරනවා කියලා. ඒක හදාගන්නේ බොහොම සාර ක්‍රමයක් භාවිත කරලා. අපි දැනගන්න ඕනේ ඒ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය. සුළු මුදල් අග්‍රිමය කියන්නේ යම් කාලයක් සඳහා ලබා දෙන මුදල. එම ලබා දෙන මුදලින් ඒ දක්වා සිදු කර ඇති වියදම් අඩු කළ පසු ලැබෙන මුදල සුළු මුදල් බාරකරු ළඟ ඉතිරි මුදල බවට පත් වෙනවා. එම ඉතිරි මුදල සහ සුළු මුදල් අග්‍රිමය අතර වෙනස තමයි ප්‍රතිපූර්ණ කළ යුතු මුදල බවට පත් වෙන්නේ. මේ කියපු කාරණාව අපි බොහොම සරලව උදාහරණයක් තුලින් කතා කළොත් වඩාත් හොඳයි කියලා මම හිතනවා. ඔයාලගේ පෙළ පොතේ 104 වෙනි පිටුවේ තියෙන 4 වෙනි ක්‍රියාකාරකම අපි බලමු. සීමිත සරසි සමාගම සුළු මුදල් වියදම් ගෙවීම සඳහා අග්‍රිම ක්‍රමයකට සුළු මුදල් පොතක් පවත්වනවා කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ සුළු මුදල් අග්‍රිමය අවසන් වුණු පසු නැවත අවශ්‍ය මුදල් ලබා දෙමින් සුළු මුදල් ගනුදෙනු පවත්වනවා කියන එක. මෙම ව්‍යාපාරයේ සුළු මුදල් ගනු සම්බන්ධ තොරතුරු පහක් දක්වනවා කියලාත් කියනවා. එහි පොඩි සංශෝධනයක් කරගන්න ජනවාරි මාස 1 නෙමේ ජනවාරි මාස 31 කියලා නිවැරදි වෙන්න ඕනේ. ජනවාරි 31 වන දින සුළු මුදල් බාරකරු අත ඉතිරිව තිබූ මුදල රුපියල් 330ක් විය යුතුයි. ජනවාරි මාසයේ සුළු වියදම් සඳහා 1670ක් වැය වූ බව සුළු මුදල් වවුචරයේ සඳහන් වූ තිබුණා කියනවා. මින් අදහස් කරන්නේ ජනවාරි මාසයේ අවසානයේ සුළු මුදල් බාරකරු ගාව රුපියල් 330ක මුදලක් ඉතිරි වී ඇති බවත් ඒ මාසයට අදාළ සුළු මුදල් බාරකරු කළ වියදම් වල එකතුව එම ඒ වියදම් වල වටිනාකම රුපියල් 1670ක් කියන කාරණාව. බලමු අපෙන් අහන ප්‍රශ්න මොනවාද කියලා. පළවෙනි ප්‍රශ්නේ කියනවා සුළු මුදල් අග්‍රිමේ වටිනාකම කොපමණද කියලා. මේ ගන්නේ කිරීම හරි පහසුයි. ජනවාරි මාස 31 වෙනි දින සුළු මුදල් බාරකරු ළඟ රුපියල් 330ක් ඉතුරු වෙනවා. ඒත් එක්කම ඒ කාලයට අදාළ වියදම් වල එකතුව 1630ක් වෙනවා. මේ දෙක එකතුව තුලින් අපිට සුළු මුදල් අග්‍රිමේ වටිනාකම හොයාගන්න පුළුවන්. සුළු මුදල් අග්‍රිමේ හැදෙන්නේ මාසයේ අවසාන ඉතිරි මුදලින් සහ වියදම් කළ වටිනාකම් වල එකතුවේ. වියදම් වල එකතුව සහ සුළු මුදල් වල ඉතුරු ශේෂයෙන් මුළු සුළු මුදල් වටිනාකම එසේ නැත්නම් සුළු මුදල් අග්‍රිමේ ගන්න කරගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ පිළිතුර වන්නේ 330 එකතු කිරීම 1670. අපිට රුපියල් 2000ක වටිනාකමක් ලැබෙනවා. ඉන් අදහස් කරන්නේ මෙම ව්‍යාපාරයේ අග්‍රිමේ වටිනාකම රුපියල් 200ක් කියන කාරණාව. අපි තවදුරටත් ඒ ගැන කතා කරනවා නම් එකින් අදහස් කරන්නේ ව්‍යාපාරයේ මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට මේ මාසයේ සඳහා මෙම කාලයේ සඳහා රුපියල් 2000ක මුදලක් ලබා දෙන බවයි. අංක 2 ප්‍රශ්න අපි බලමු. 1.31 දින ප්‍රධාන මුදල් බාරකරු විසින් ප්‍රතිපූර්ණ කළ යුතු මුදල කොපමණද කියලා අහනවා. මේ කියන්නේ කාලයේ අවසානයේ අග්‍රිමයේ රුපියල් 2000ක් වනවා නම් රුපියල් 2000 හැදෙන්න 2000 සම්පූර්ණ වෙන්න යාගාවති ඉතුරු මුදල 330යි. ඒ මුදල ලැබෙන්න තව රුපියල් 1670ක් ලැබෙන්න ඕනේ. අපි ඒක හොයාගන්නේ රුපියල් 2000න් රුපියල් 330 අඩු කරලා. එසේ නැත්නම් වියදම් වල එකතුවට සමාන මුදලක් සුළු මුදල් බාරකරුට ලැබෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. 2.1 දින සුළු මුදල් අග්‍රිමයේ රුපියල් 500කින් වැඩි කිරීම තීරණය කළේ නම් ප්‍රතිපූර්ණ කළ ලබන වටිනාකම කොපමණද කියලා අහනවා. 2.1 කියන දිනේ වෙද්දී ව්‍යාපාරයේ රුපියල් 330ක ශේෂයක් ඉතුරු වෙලා තිනවා සුළුමුදල් බාරකරු ගාව. සුළුමුදල් බාරකරු ළඟ රුපියල් 330ක් තිබේ නම් මෙතෙක් ලබා දුන් අග්‍රිමය රුපියල් 2000 රුපියල් 2500 බවට වෙනස් වෙනවා. රුපියල් 2500ක් මේ මාසයේ පටන් ගන්න මොහොතේ සුළුමුදල් බාරකරු ළඟ තිබිය යුතුයි. එම වටිනාකම අපි ගන්නේ කළ යුත්තේ රුපියල් 2500ෙන් 330ක් අඩු කළා. එවිට අපිට 2170 ලැබෙනවා. 2170ක් අලුතෙන් ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරු ලබා දෙන්න ඕනේ. රුපියල් 330ක ඉතිරියක් සුළු මුදල් බාරකරු සතු වෙනවා. එම මුදලට 2170ක් ලැබුණොත් තමයි මුළු වටිනාකම මුළු අග්‍රිමය මාසේ පටන් ගදී රුපියල් 2000ක් වෙන්නේ. මේ ගන්නේ කිරීම ඉතා සරලව සිදු කරන්න පුළුවන්. රුපියල් 2500ෙන් 330ක් අඩු කරපුවාම ලැබෙන වටිනාකම තමයි නව ප්‍රතිපූර්ණ කළ යුතු වටිනාකම වන්නේ. එය 2170ක් වෙනවා. අපි බලමු 40 ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. 3.1 දින 729ක සුළු මුදල් ශේෂයක් ඉතිරි වී නම් එදින ප්‍රතිපූර්ණ කළ යුතු මුදල කොපමණද කියලා අහන්නේ. මේ වෙද්දී ව්‍යාපාරයේ දෙවෙනි මාසයේ අවසන් වෙලා තියෙනවා. දෙවෙනි මාසයේ ආරම්භයේදී තමයි සුළු මුදල් අග්‍රිමය රුපියල් 2500ක් බවට වැඩි වුණේ. රුපියල් 2500 නැවත සංශෝධනය වෙලා නැහැ. ඒ කියන්නේ වෙනස් වෙලා නැහැ. ඒ නිසා තුන්වෙනි මාසයේ ආරම්භයේදී තිබියුත්තේ රුපියල් 2500ක අග්‍රිම වටිනාකමක්. අග්‍රිමයේ වටිනාකම අදාළ කාලයේ ආරම්භයේදී රුපියල් 2500ක් විය යුතුයි. රුපියල් 2500 සඳහා අඩු මුදල හොයාගන්නයි ඕනේ. අපෙන් අහන්නේ ප්‍රතිපූර්ණ කළ යුතු මුදල නැවත ලබා දෙන මුදල කීයද කියන එක. නැවත ලබා දෙන මුදල හොයාගන්නේ 2500ක් වන අග්‍රිමයේ වර්තමාන වටිනාකමින් රුපියල් 729 අඩු කළ පසු තමයි එම අගය ගන්නේ කරන්න ඕනේ. රුපියල් 2500ෙන් 729 අඩු කරලා ලැබෙන 1771 තමයි ප්‍රතිපූර්ණ කළ යුතු මුදල වන්නේ. මම නැවත කියන්නම්, ප්‍රතිපූර්ණ කළ යුතු මුදල ගන්න කරන ආකාරය රුපියල් 2500ෙන් අත ඉතිරි 729 සුළු මුදල් බාරකරු සතු මුදල අඩු කරන්න ඕනේ. 729 2500ෙන් අඩු කළ පසු අපිට රුපියල් 1771ක් ලැබෙනවා. ඒ තමා නිවැරදි පිළිතුරු වන්නේ. හොඳයි පුතේ, අපි අද දවසේ මුදා පොතට අදාළ සියලු අභ්‍යාස අවසන් කළා. එසේම සුළු මුදල් පොතේ මූලික හැඳින්වීමක් සහ සුළු මුදල් අග්‍රිමය සම්බන්ධ අභ්‍යාසයක් කතා කළා. මීළඟ සතියේ සුළු මුදල් පොත ගැන තවදුරටත් අපි සාකච්ඡා කරමු. ඔබ සැමට සුබ දවසක් වේවා.